නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි මේ පින්වත් සෑම දෙනාම ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනා වූ මේ භවනා ක්‍රමයන් පිළිබඳව බොහෝම උනන්දුවෙන් ශ්‍රවණය කරනවා ඒකම බොහෝම උනන්දුවෙන් ප්‍රශ්න අහනවා භවනා දියුණු කරන්න උත්සාහවත් වෙනවා මේවා තියෙන ප්‍රශ්න අතර බලහම තේරෙනවා මේ පින්වතුන් බොහෝම උනන්දුවෙන් මේ භවනා වෙනුවෙන් කටයුතු කරනවායි කියලා. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ ගැන අපි අහලා තියෙනවා. උන්වහන්සේ උගන්වනවා දාන පුණ්‍ය කර්ම කරන ක්‍රමයක්. දානේ පුණ්‍ය කර්මය. ඊළඟට සීලමය පුණ්‍ය කර්මයක් උගන්වනවා. ඊළඟට භවනාමය පුණ්‍ය කර්මයක් උගන්වනවා. මේ පුණ්‍ය කර්මයන්ගෙන් පින්වතුනි මේ භවනාමය පුණ්‍ය කර්මය ඉතා ප්‍රබල තැනකටපත් වෙනවා යම් කෙනෙක් දානමය පුණ්‍ය කර්මයන් කරනවා නම් ඒ පුණ්‍ය කර්ම ඉතා වටිනවා බුදු ශාසනයක් තුල කරන නිසා ඒ පුණ්‍ය කර්මය තුල අතිවිශාල ආනිසංස සම්භාරයක් ලැබෙනවා ඊටත් වඩා ආනිසංස සම්භාරයක් ලැබෙනවා සීලයක් මත පිහිටාගෙන දානමය පුණ්‍ය කර්මයන් කරනකොට ඉතර ඊටත් වඩා ආනිසංස ලැබෙනවා යම් කෙනෙක් සුළු මොහොතක් නමුත් භවනාමය පුණ්‍ය කර්මයක් සිද්ධ කරනවා නම් ඒතර අපි අනුපෙළිවෙලින් පුණ්‍ය කර්ම ටික පොලිමර තියාගන්නවා දන් දෙන්න පුළුවන් සෙල් දකින්න පුළුවන් තවත් නොයෙකුත් ජන සමාජයේ හොඳ හොඳ දේවල් කරන්න පුළුවන් මේ වාගේ පුණ්‍ය කර්මයන් අපි අනුපෙළිවෙලින් තියාගත්තාම පින්තුනේ භාවනාමය පුණ්‍ය කර්මය ඉතා උසස් තැනක තමයි තියෙන්නේ අර සියලු පුණ්‍ය කර්මයන් අභිභවාගෙන උසස් තැනකටපත් වෙනවා භාවනාමය පුණ්‍ය කර්මය එයිනොත් සමත භාවනාවෙන් මෛත්‍රී භාවනා ආදී භාවනාවන් ඉතාමත් ප්‍රයෝජනවත් ඉතාමත් ශක්තිමන්ත භාවනාවන් බවට පත් වෙනවා විපස්සනා භාවනාවන් ඊටත් වඩා උසස් තැනකටපත් වෙනවා ඒකට හේතුව වෙන්නේ මනසේ තියෙන මේ නුවණ කියන ප්‍රඥාව කියන ගුණාංගය ප්‍රබල භාවයට පත් වෙනවා විපස්සනා භාවනාව හරහා මෙන්න මේ කාරණාව නිසා භාවනාව ඉතාම ප්‍රයෝජනවත් ජීවිතයකට මේ අපි ජීවත් වෙන ජන සමාජය තුළ අපි විවිධාකාර දේවල් රැස් කරගන්නවා එයින් පින්වතුනි අපේ ජීවිතයට මේ ජීවිතයට පරලොවකට ඒ වගේම සංසාර ගමනට හැමදාටම ප්‍රයෝජනවත් වෙන ප්‍රබල ශක්ති විශේෂයක් තමයි මේ පුණ්‍ය කර්මයන් තුලින් රැස් වෙන්නේ. ඒ පුණ්‍ය කර්මයන් අතර භවනාමය පුණ්‍ය කර්මයේ ඉතාම ප්‍රබල තැනකටපත් වෙනවා. ඒකට හේතුව වෙන්නේ අපේ සිත තුළ තියෙන ගුණාංග ඉතා වේගයෙන් ශක්තිමන්ත කරලා දෙන්න සමත් වෙනවා මේ භවනාමය පුණ්‍ය කර්මය. අනිත් පුණ්‍ය කර්මෙනුත් වැදගත් ඒවත් හිත යොදාගෙන කරනකොට භවනාමය පුණ්‍ය කර්මයක් බවට පත් වෙනවා. නමුත් භවනා මානසිකත්වයක් යම් කෙනෙක් වුණු කරනකොට ඉතා වේගයෙන් මනස තුල තියෙන ගුණාංගයන් ශක්තිමන්ත කරගන්න පුළුවන්. මනස තුල තියෙන නරක දේවල් අයින් කරගන්න පුළුවන්. ඒ නිසාම මනස හොඳ අවධියකින් යුතුව යමක් කරන්න පුළුවන්. දැන් බලන්න අපේ මනසේ අවධියක් නැතුව ඒ වගේ මනසේ අන්ධකාරයෙන් යුතුව හරි කල්පනාවක් නැතුව හරි වැටහීමක් නැතුව යමක් කරනවා ඒ එකම යම් කෙනෙකුට හොඳ මනසට කල්පනාව ඇතුව මනසට හොඳ අවදිගතියක් ඇතුව මනසට හොඳට වැටහීමේ යුතුව යම් කටයුත්තක් කරනවා මේ දෙක අතර වෙනසක් තියෙනවා අන්නේ වෙනස ඇති දේ සකස් කරලා දෙන්නේ භවනාවෙන් අපේ මනසේ අපේ නුවණ නැති වෙලාවට මනස අන්ධකාරයි. ඒ වගේම මනසේ භවනාමය ගුණාංග ප්‍රබල නැති වෙලාවට මනසේ ශක්තිමන්ත භාවයක් නැහැ. හරියට අපේ වාහනයක් ගත්තොත් වාහනයේ හරි ආකාරයෙන් ක්‍රියාත්මක නොවන එන්ජිමක් වගේ ඇංජම භාගයට වැඩ කරනවා හරි වැඩක් කරගන්න බෑ හේතුව ඇංජම හරි ආකාරයෙන් ක්‍රියාත්මක නොවන නිසා ඇංජම අපි කියනවා වතුර බොයිල් වෙනවා ආදි දේවල් කියනවා ඒ වගේ තමයි මනස හරි ආකාරයෙන් ක්‍රියාත්මක නොවන වෙලාවේදී අපේ කය හා සම්බන්ධ මේ රූප කලාප හරි ආකාරයෙන් ශක්තිමන්ත නැහැ ඒ නිසා දෙයක් පාඩම් කරන්න අමාරුයි දෙයක් කියවන්න අමාරුයි දෙයක් හිතන්න අමාරුයි ඒ වගේම දෙයක් කල්පනා කරලා වටහා ගන්න අමාරුයි ඒ වැටුණත් ඒව බාගට වැටෙන්නේ වැරදියට වැටෙන්නේ මෙන්න මේ වාගේ ගතියක් තියෙනවා අපේ මනස භවනා මානසිකත්වයකට පෙර ආටුව යම් කෙනෙක් හොඳට භවනා මානසිකත්වයක් ප්‍රගුණ වෙලා මනස හොඳට අවදි වුණාම මනස හොඳට ශක්තිමන්ත වුණාම ඒ ශක්තිමන්ත භාවය නිසා අපේ මොළයේ ක්‍රියාකාරීත්වය හොඳට අවදි වෙනවා ස්නායුවල ක්‍රියාකාරීත්වය හොඳට අවදි වෙනවා හොඳට අවදි වෙච්ච මානසිකත්වයකින් යුක්තව යමක් හිතුවත් ඒ සිතුවිල්ල ගැඹුරට යනවා ඒ අවදි වෙච්ච මානසිකත්වය තුල හටවත්තක් කළත් බොහොම ගැඹුරෙන් කරන්න පුළුවන් ගතියක් ලැබෙනවා ඒ අවදි වෙච්ච මානසිකත්වය තුල හොඳ අවබෝධයකින් වැටහීමකින් යමක් කරන්න පුළුවන්කමක් තියෙනවා හරියට ශක්තිමන්ත ක්‍රියාත්මක වෙන ඇන්ජිමක් වගේ ඒ වගේ තමයි මනස හොඳට ක්‍රියාත්මක වෙන වෙලාවේදී මොළයේ ක්‍රියාකාරීත්වය හොඳට වැඩ කරනවා ස්නායුවල ක්‍රියාකාරීත්වය හොඳට වැඩ කරනවා ලේ දහත්වයේ ක්‍රියාකාරීත්වය හොඳට වැඩ කරනවා මේ කාරණාව නිසා යමක් අපේ කල්පනා කරනකොට හොඳට පුළුවන් කල්පනා කරන්න ඒ වගේම යමක් හටවත්තක් කරනකොට හොඳට කරගන්න පුළුවන් හොඳට වටහා ගන්න පුළුවන් මේ පාසල් අධ්‍යාපනය කරන දරුවන් මේ වාගේ තමන්ගේ මනස හොඳට අවදි කරගෙන අධ්‍යාපනය කරනවා නම් හොඳට අධ්‍යාපනය කරන්න පුළුවන් ධාරණය කරගන්න පුළුවන් ක්‍රීඩාවන් කරන දරුවෝ ඉන්නවා නම් ක්‍රීඩාවන් කරන්න පෙර ආටුව ටික වේලාවක් භවනා කරලා හිත එකඟ කරගෙන ක්‍රීඩාව කරනකොට හොඳට ඒ ක්‍රීඩාව කරගන්න පුළුවන් වෙනවා වෙනත් කටයුත්තක් වුණත් එහෙමයි එක්තරා අවස්ථාවක විදේශගත වෙච්ච අවස්ථාවක ඉතින් අපේ ලාංකික මහත්තුරු කණ්ඩායමක් අපිට මුණ ගැහුණා. ඒ අතර හිටියා තරුණ ගෑනු ළමයෙක් අවුරුදු 16යි. මේ ළමයා බොහොම දක්ෂ කෙනෙක්. ඒ රටේ බොහොම දක්ෂව කටයුතු කරන විදේශිකයෙක් වුණාට ඒ රටේදී බොහොම දක්ෂව කටයුතු කරනවා. දවසක් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්ස මම මේ රටේදී අධ්‍යාපනයේදීත් මම බොහොම දක්ෂව වැඩ කරනවා. ඒකම වෙනත් අපේ ක්‍රීඩාවකට ගියත් නෙට්බෝල් වගේ ක්‍රීඩාවලත් මම බොහොම දක්ෂව වැඩ කරනවා. හැබැයි මට අන්තිම තරඟ වලට එනකොට මට එවන් ජය ගන්න බැරි වෙනවා. අන්තිමේ වගේ මම දෙවැනියා තමයි වෙන්නේ. විභාගයකට ගියත් මුලදී මම බොහොම දක්ෂව වෙනවා. අන්තිම විභාග වලින් මම දෙවැනියා වෙනවා. තරංගයකට ගියත් එහෙමයි මම බොහොම දක්ෂව වැඩ කරනවා අන්තිමේ වගේ මම දෙවැනියා බවට පත් වෙනවා. ඉතින් ඒ වෙලාවේ අපි කියලා දුන්නා මේ දරුවාගේ තින් බොහොම හොඳ හැකියාවක් තියෙනවා පුණ්‍ය ශක්තියක් තියෙනවා පුණ්‍ය බලයක් තියෙනවා. අර අන්තිම මොහොතේදී අපේ මනසේ ඇතිවෙනා වූ චංචල ගතියක් හැදෙනවා. ඒ නිසායි මේ දෙවැනියා වෙන්නේ පළවෙනියා වෙන්න පුළුවන්. මෙන්න මෙහෙම කරන්නයි කියලා අපේ භවනා සම්බන්ධ උපදෙස් ටිකක් ලබා දුන්නා. හිත නිමා ගන්න ඒ වෙලාවට හිත නිමා ගන්න පිළිබඳ උපදෙස් ටිකක් ලබා දුන්නා. ඊළඟ අවුරුද්දකට ගිහාම අපිට ඒ දරුවා හම්බ වුණා. හම්බෙලා කියනවා ස්වාමීන් වහන්සේ උපදෙස මට හරි ගියා. දැන් මම මේ රටේම හැම දෙයකින් මම පළවෙනියා බවට පත් වුණා. අධ්‍යාපනයෙන් ගත්තත් මම රටේම ප්‍රධානත්වයකට පත් වුණා. ඒ වගේම ක්‍රීඩාවලුණත් මම ප්‍රධානත්වයකට පත් වුණා. ඒ දේ මට ජය ගන්න හැකියාව ලැබුණා. ඒ උපදෙස මට ක්‍රියාත්මක වුණයි කියලා අපිට දැනුම් දුන්නා. ඉතින් පසු කාලේ එනවා අපිට දැනගන්න ලැබුණා ඉතින් ඒ දරුවාගේ ඊටත් එහා උසස් අධ්‍යාපනය සඳහා හොඳම විශ්වවිද්‍යාලවලටත් පත් වුණයි කියලා. එන්න මේ වාගේ මේ භවනා ක්‍රමයන් තමන්ට මේකේ ගුණය දැක් ගන්න පුළුවන්. තමන්ගේ ජීවිතය ඒ භවනාවන් වල යොදලා ටික කාලයක් ගිහිල්ලා බලන්න. හැබැයි පින්වත්නි අපේ පොඩි අඩුපාඩුවක් තියෙනවා මෑත කාලයේදී. මොකද අපිට හැම දෙයක්ම ඉක්මනින් ගන්න පුළුවන් නිසා මෑත කාලේ අපේ මේ භවනා වෙනුත් ඊතා ඉක්මනින් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා. ඒක අපි හදා ගන්නට ඕනේ. භවනාව ආරම්භ කරලා තමන්ට ප්‍රතිඵල ලැබෙනකන් භවනාව යෙදිලා ඉන්න. ඊතා ඉක්මනින් ප්‍රතිඵල ලබා ගැනීම ගැන අමතක කරන්න. මොකද ඒක නීවරණයක් බවට පත් වෙනවා. අනේ තාමත් ප්‍රතිඵලයක් නැහැ. මෙහෙම හිතුවොත් ඒක නීවරණයක් වෙනවා භවනා ප්‍රතිඵලයේ ප්‍රමාදයක් වෙනවා හරියට අපි ගහක් හිටවලා ඒ ගහ තාමත් ගෙඩින් නැහැනේ තාමත් ගෙඩින් නැහැනේ කිය කියා හිතුවොත් එහෙම ඒ ගහට හරිය ආකාරයෙන් උපස්ථාන නොකළොත් ගෙඩි ලැබීම පරක්කු වෙනවා නමුත් අපි ගහට හරිය ආකාරයෙන් උපකාර කරමින් ඉන්නවා යම් දවසක ගෙඩි දෙයි තමන් ඒ ගැන වැඩි අවධාරණයක් නැතුව ගහ ආරක්ෂා කරගන්නවා ගහ සුදුසු කාලයට එනකොට ගෙඩි ලැබෙනවා වගේ පින්වතුනේ අපේ භවනාවේ සුදුසු කාලය එනකොට ප්‍රතිඵල එන්න පටන් ගන්නවා හැබැයි ආරම්භ කරපු දේ දිගට කරගෙන යන්නට ඕනේ අපි හැම වෙනාගේම ජීවිතයේ එක අංගයක් කරගන්න අපි සාමාන්‍යයෙන් අපේ ජීවිතයේ භවනාව කියන අංගයට අපි තනක් දෙන්නේ ඉතා අඩුවෙන් එහෙම නෙමෙයි පාසල් යන දරුවෝ තමන්ගේ එක විෂයක් කරගන්න ඒ වගේම රැකී ආරක්ෂා කරන අය තමන්ගේ ජීවිතයේ එක කොටසක් කරගන්න ඒ වගේම වෙනත් කටයුතු කරන කෙනෙකුත් තමන්ගේ ජීවිතයේ එක කොටසක් කරගන්න ව්‍යාපාර කරන අය තමන්ගේ ව්‍යාපාරවල එක කොටසක් කරගන්න භවනාව එවගේම රැකී ආරක්ෂාව කරන අතරතුරේ හෝ වේවා වෙනත් කාලයක් හෝ යදාගෙන අනිවාර්යෙන් භවනා යදවා ගන්න. ඒ වගේම එහෙම නැත්නම් අධ්‍යාපනය කරන අයටත් ඒ වගේමයි. කුස්සියේ වැඩ කරන අයටත් ඒ විදිහම එක කොටසක් කරගන්න ජීවිතයක කොටසක් එක විෂයක් කරගන්න භවනාව. අන්නේ හරහා පින්වතුනේ ජීවිතය ඉතා ඉක්මනින් පරිවර්තනය කරගන්න පුළුවන්. අපි දන්නා උදායක පින්වතුන් ඉන්නවා. ඒ අය කියනවා අනේ ස්වාමීන් වහන්ස අපි කොච්චර කාර්ය බහුල වුණත් කොච්චර ව්‍යාපාර කටයුතු තිබුණත් කොච්චර කටයුතු තිබුණත් භවනාව නම් නවත්තන්නේ නැහැ මං හැම දවසම පය දෙකක් භවනා කරලා තමයි ඒ ව්‍යාපාර ආදී කටයුතු කරන්නේ මෙහෙම කියන අපේ මහා ප්‍රබෝපලේ දායක පවා අපි දන්නවා ඉතින් ඒ අය කියනවා ඒ වගේ වෙනස හොඳටම දැක් ගන්න පුළුවන්කම තියෙනවායි කියලා තමන් ව්‍යාපාර කටයුත්තක් අත ගැහුවාම කොයි කාලෙ වුණත් ඒවා ව්‍යාපාර කටයුතු ආපස්සට යන්නේ නැහැ මේ මෑත කාලේ දැන් මේ කොරෝනා නිසා බොහෝ ව්‍යාපාර කටයුතු ආපස්සට ගමන් කරනවා ඒ දායක පින්වත්තුන් අපිට කියනවා ස්වාමීන් වහන්සේ පුදුමයි මේ කාලෙවත් අපේ ව්‍යාපාර කටයුතු ආපස්සට ගිහිල්ලා නැහැ අන්න බලන්න මේ භවනාමය කුසලය නිසා තමන්ගේ ජීවිතයේ ලොකු පරිවර්තනයක් තමන්ම දැක ගන්නවා ඒ වගේම තමයි අධ්‍යාපන ආදී දේවල් වුණත් පින්වතුනේ හොඳට භවනාමය ජීවිතයක් එක කරගෙන යන්න තමන්ටම වෙනස දැක් ගන්න පුළුවන් වෙනවා මාසයක් දෙකක් තුනක් හොඳට අවුරුද්දක් දෙකක් යනකොට හොඳටම වෙනස පේනවා හැබැයි මාසයක් දෙකකින් සුළු වෙනසක් තමයි දැක් ගන්න ලැබෙන්නේ අවුරුද්දක් දෙකක් යනකොට හොඳ වෙනසක් දැක් ගන්න ලැබෙනවා ඒ නිසා මේ භවනාමය කුසලය අඛණ්ඩව පූර්ණය කරගන්න කවුරුත් අධිෂ්ඨාන පිටුවා ගන්න කලින් අපි කියලා දුන්න භවනා වඩන ආකාරයේ ඒ අනුගමනය කරමු නැවත කෙටියෙන් අපි සිහි ගන්නවා නම් අපි මේ ආනාපාන සති භවනාව ගැන කෙටියෙන් සිහි ගන්නවා නම් හුස්ම රැල්ල පිළිබඳව අපි මෙනෙහි කරනවා නම් මේ නාසිකා ආග්‍රයට හිත ගන්නවා ඒ නාසිකා ආග්‍රයේ හිත පිටුවාගෙන ඒ තන හරියටම හොයන්න යන්න එපා හුස්ම රැල්ලයි අපිට අවශ්‍ය වෙන්නේ හුස්ම රැල්ලක් ඇතුල් වෙන එක හුස්ම රැල්ලක් පිට වෙන එක ආස්වාස ප්‍රාස්වාස මනසිකාරය කරනවා මෙහෙම මනසිකාර කරනකොට හිත පිට යනවා හිත පිට ගියායි කියලා හැබැයි මේ මනසිකාරය නවත්ත ගන්න එපා ඒ පිට යන එක අමතක කරලා මනසිකාරය දිගින් දිගට පවත්වාගෙන යනකොට හුස්ම රැල්ලේම ඉන්න පුළුවන් ගතියක් ලැබෙනවා තව ටික දුරක් මේ භවනාව කරගෙන යනකොට මේ හුස්ම රැල්ල පමණයි ශේෂ වෙන්න වෙන දේවල් නැහැ ලෝකේ අනිත් දේවල් අමතක වෙලා යනවා මූණත් අමතක වෙනවා හුස්ම රැල්ල පමණයි ශේෂ වෙන්නේ ආසේ ඉන්නවා වගේ වෙනවා කායික වශයෙන් පුදුමාකාර සැහැල්ලුවක් සතුටක් ලැබෙනවා මානසික වශයෙන් පුදුමාකාර සැහැල්ලුවක් සතුටක් ලැබෙනවා අන්න ඒ විදිහට භාවනාව කරගෙන යනකොට මනස හොඳටම සැහැල්ලු වෙලා ආලෝකමන්ත වෙලා මනස අවදිමන්ත වෙලා සමාධිමන්ත වෙනවා අන්නේ සමාධිමන්ත භාවයේ හදාගෙන පින්වතුනි යමක් කරලා බලන්න විශේෂයක් තියෙනවා ජීවිතයකට ඒ අපි කලින් මුලදීම ආරම්භයේදී මතක් කළානේ භවනාවකින් මනස අවදි කරලා දෙනවා මනසේ තියෙන නිදිගත ගතිය නැති කරලා දෙනවා ඒ වගේ මනස ආලෝකමන්ත කරලා දෙනවා ඒ හරහා මොළයේ ක්‍රියාකාරීත්වය දිනු කරලා දෙනවා ඒ හරහා ස්නායුල ක්‍රියාකාරීත්වය දිනු කරලා දෙනවා ලේ දහත්වයේ ක්‍රියාකාරීත්වය දිනු කරලා දෙනවා අන්නේ නිසා තමයි අපිට හොඳට ක්‍රියාත්මක වෙන ජීවිතයක් සම්බන්ධ කරගෙන කරන දේවල් කලින්ට වඩා සාර්ථක භාවයකට පච්චර ගන්න ලැබෙන්නේ. ඒ නිසාම අපි අදිෂ්ඨාන කරගන්න මේ හුස්ම රැල්ල හෝ එහෙම නැත්නම් මෛත්‍රී භාවනාවක් හෝ වෙනත් භාවනාවක් හෝ අඛණ්ඩව පුහුණු කරලා භවනාව තුළින් මනස හොඳට අවදි කරගෙන හොඳ ජීවිතයක් ගත කරගන්න කවුරුත් අධිෂ්ඨාන කරගන්න. ඉතින් මේ ජීවිතය ගත කරනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක ලෞකිකව කරදරයක් නේද කියලා. නෑ පින්වතුනි, ලෞකික ජීවිතය බොහොම සාර්ථකයි. එපමණක් නෙමේ, යම් කෙනෙක් ලෝකෝත්තර දේවල් බලාපොරොත්තු වෙනවා නම් ලෝකෝත්තර ජීවිතයත් සාර්ථක කරගන්න පුළුවන්, නිවන් අවබෝධ කරගන්නත් පුළුවන්. එනිසා දැන් අබෞද්ධ කෙනෙක් වුණත් භවනාව කරනවා නම් ලෞකික ජීවිතය සාර්ථක කරගන්න, ඒ කෙනාටත් සාර්ථක භාවයට පච්චර ගන්න පුළුවන්කමක් ලැබෙනවා. එනිසා අපි කෑම දෙනාටම ආරාධනා කරනවා මේ භවනාමය කුසලය පුළුවන් ආකාරයෙන් අකණ්ඩව දිනු කරගන්න උත්සාහවත් වෙත්වා කියලා අපි ආරාධනා කරනවා. අපිට ඒවා තියෙන ප්‍රශ්නයන් පිළිබඳව අපි යොමු වෙන්න බලාපොරොත්තු වෙමු. පළමුවෙන් ප්‍රශ්නයක් වශයෙන්, අපේ හාමුදුරනේ මේක භවනාව සම්බන්ධව ගැටලුවක් නෙමෙයි. අපි හැමදාම රාත්‍රියේ නින්දට යන්නේ පිරිශ්‍රවණය කරමින්. නමුත් අපේ හාමුදුරනේ අපිට නින්ද යනතුරු පමණයි නේද පිරිශ්‍රවණය වන්නේ? එවිට පිරිතේ ලැබෙන සෙත සාන්ති අඩු වෙනවාද? පින්වතුනේ, මේ පිරිත් දේශනාව කියන එක ක්‍රමයකින් අපිට ශක්තිය ලැබෙන්නේ අපේ හිත හා සම්බන්ධ වෙලා. අනිත් එක තමයි පිරිත් දේශනාවල ශක්තිය ලැබෙන්නේ මේ පරිසරය හා සම්බන්ධ වෙලා, විශ්වය හා සම්බන්ධ වෙලත් ඒ ශක්තියක් ලැබෙනවා. යම් කෙනෙක් පිරිත් දේශනාව කරනවායි කියලා කියන්නේ ඒ පිරිත් දේශනාවේ ශක්තිය ඒ දේශනා කරන ස්වාමීන් වහන්සේටත් පිහිටනවා, අපට පරිසරයටත් පිහිටනවා. දැන් බලන්න, අපේ මේ පින්වතුන් අහලා තියෙනවා රතන සූත්‍ර දේශනාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනකොට කෝටියක් සක්වල අනසක පිහිටලයි දේශනා කළේ කියලා. ඒ ශක්තිය මේ සක්වලයන් හැම එකටම ලැබුණා. කෝටියක් සක්වල දක්වාම ඒ ශක්තිය අනසක වශයෙන් පිහිටියා. ඒ කියන්නේ එහි ගුණාංග ශක්තිය හැම කෙනාටම ලැබුණා. ඒ අතර ඒ පිරිත් දේශනාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනකොට මේ සක්වල වල හිටපු හැම කෙනාම අවදී හිටියේ නැහැ. කොටසක් ශ්‍රවණය කළා, කොටසක් නිදාගෙන හිටියා, කොටසක් වෙනත් කටයුතු කරමින් හිටියා. නමුත් ඒ හැම කෙනාටම මේ ශක්තිය ලැබුණා. ඒ වගේ පින්වතුනේ, පිරිත් දේශනාව අපේ නිවසේ ක්‍රියාත්මක වෙනවා නම් අපි අහැරවල ගියාමත් පිරිත් දේශනාවේ ශක්තිය ලැබෙනවා. එයින් කොටසක් හරි ලැබෙනවා. අපි නිදාගෙන ඉන්නකොට පිරිත් දේශනාව සජ්ජානා වෙනවා නම් ඒට හේතුව තමයි ඒ පරිසරයට තියෙන තරංග ආකර්ෂණය. ඒ කියන්නේ පරිසර ආකර්ෂණයක් එක්කව වෙනවා. ඒකම තව ක්‍රමයකින් පිරිත් දේශනාවේ ආනිසංස ලැබෙනවා. පින්වතුනි, මේ පිරිත් දේශනාව තුල ගැබ්බෙලා තියෙන්නේ බුද්ධ වචනය, ඒ වගේම නිවනට දාල දහම් කරුණුයි ගැබ්බෙලා තියෙන්නේ. ඒ නිසා මේ පිරිත් ශ්‍රවණය කරන්න අපි අවට ඉන්න දෙවිදේවතාවෝ ඉන්නවා. ඒ කට්ටිය ශ්‍රවණය කරනවා. මේ අතර සෝහාං ආදී මාර්ගඵලලාභී දෙවිදේවතාවෝ ලක්ෂ කෝටි ගණනාවක් ඉන්නවා. දැන් මේ පින්වතුන් දන්නවා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලයේම ලක්ෂ කෝටි ගණනාවක් දෙවිදේවතාවෝ සෝහං ආදී මාර්ගඵල ලැබුවා. එහෙමනම් පින්වතුනි, දැන් අවුරුදු 2600ක් මුළුල්ලේ මේ සම්බුද්ධ ශාසනය තුල ಗುಣධම් පූර්ණේ කරලා දිව්‍ය ලෝකවලට ගිය අය, ඒ වගේම මාර්ගඵලලාභී අය අතිවිශාල ප්‍රමාණයක් වාසය කරනවා. ඒ අය අහනවා මේ පිරිත් දේශනාවන්. අහලා ඒ අයගෙන් යම් බඳු ආශිර්වාදයක් අපිටත් ලැබෙනවා. ඉතින් ඒ ආශිර්වාද බලාගෙන නෙමෙයි අපි මේ පිරිත් ශ්‍රවණය කරන්නට ඕනේ. නමුත් මේ වෙන සිද්ධාන්තය එතකොට පරිසරයෙන් ලැබෙන ආකර්ෂණයක් අපිට ලැබෙනවා, දෙවියන්ගෙන් අපිට ලැබෙන ආශිර්වාදයක් ලැබෙනවා. මෙන්න මේ නිසා අපිට පිරිත් දේශනාව ශ්‍රවණය කළත් නොකළත් නිවසේ තමන් සජ්ජානා වෙනවා නම් ඒක තාම වටිනවා. ඉතින් අපි දන්නා දායක පින්වතුන් බොහෝමයක් පැය 24 මේ පිරිත් දේශනාවන් නිවසේ ක්‍රියාත්මක කරනවා. උදේ ඉඳන් රාත්‍රී වෙනකන් එළි වෙනකම්ම අඛණ්ඩව මේ පිරිත් දේශනාවන් ක්‍රියාත්මක වෙනවා. ඒ පරිසරය තුළ විශේෂත්වයක් දක්ින්න ලැබෙනවා. යනකොටම විශේෂත්වයක් දක්ින්න ලැබෙනවා. බොහොම නිමිච්ච පරිසරයක් එතන නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා මේ පින්වතුන්ගේ නිවසල හැම නිවසකම පුළුවන් නම් හිමීසරෙන් අනික් වැඩවලට බාධාවක් නොවෙන්න හැමදාම පිරිත් දේශනාව ක්‍රියාත්මක කරන්න, ඒ පිරිත් දේශනාව තුළින් අපිට නොදැනුවත්ම විශාල පරිවර්තනයක් වෙනවා. ටික කාලයක් ගිහින් බලන්න. හැබැයි අද පිරිත් දේශනාව ක්‍රියාත්මක කරලා අදම අපි බලාපොරොත්තු වෙන්න එපා. ප්‍රතිඵලය මාසයක් දෙකක් තුනක් මාස පහක් හයක් ගිහින් බලන්න ලොකු පරිවර්තනයක් තමන්ගේ නිවෙස්වලත් තියෙනවා. ලොකු පරිවර්තනයක් අවට පරිසරයේත් තියෙනවා. තමන්ගේ නිවෙසේ වාසී හැමදෙනාටමත් ඒ ශක්තිය එක්කව වෙලා තියෙනවා. ඒ නිසා අපේ නිවෙස්වල පුළුවන් ආකාරයෙන් ඒවා ක්‍රියාත්මක කරවලා තමන් ඒ පිරිත් දේශනා පුළුවන් වෙලාවට ශ්‍රවණය කරන්න බැරි වෙලාවට ඒවා ක්‍රියාත්මක කරවලා ඒ ශක්තිය ලබා ගන්න කිසි දුහානියක් වෙන්නේ නැහැ. ඒ ගුණාංග ශක්තියක් අපිට අපේ ජීවිතවලට එක්කව වෙනවා. ඊළඟ ප්‍රශ්නේ අපේ හැමදෙන්නේ භාවනාවෙන් සිත දියුණු කරගෙන තමන්ගේ මීළඟ ආත්ම භාවය ගැන දැන කියා ගන්න මහානදම් පුරන්නම ඕනද? ගිහි අපට එහෙම හිත දියුණු කරන්න බැරිද? පින්වතුනේ භාවනාවෙන් දියුණු කරගන්න බැරි දෙයක් නම් අපි මේ උනන්දු කරවන්නේ නැහනේ. කාටත් පුළුවන් මේ භාවනාවෙන් දියුණු කරවන්න. ඉතින් භාවනාවෙන් හිත සමාධි වෙන්න ඕන, හිත සැහැල්ලු වෙන්න ඕන. හිත හොඳට ගැඹුරට සමාදුනාම පින්වතුනේ අතීත භව දයක් ගන්නත් පුළුවන්, අනාගත භව දයක් ගන්නත් පුළුවන්. ඒකම තමන්ගේ භවයේ අඩුපාඩු දේවල් නිවැරදි කරගන්නත් පුළුවන්. මේ වාගේ ශක්තියක් මේ භාවනාමය තුල තියෙනවා. හැබැයි ඒවා කරන්න යනකොට පින්වතුනි ගුරු උපදේශක් ලබාගෙනම කරන්න. ඒකට හේතුව ඒ වගේ මනසට වෙහෙස කරගතියක් එනවා. තමන් අර භාවනාවේ වැරදි පැත්තකට යොමු වෙන්න තියෙන අවස්ථාව තියෙන නිසා ඒවා කරනකොට ගුරු උපදේශක් ඇතුව කරගන්න ඉන් මෙහාට තමන් ඒ පැත්තට වැඩියම යොමු වෙන්නේ නැතුව පුළුවන් තරම් මනසේ සමාධියක් උපදවා ගන්න. සමාධියක් උපදවා ගත්තාම අපිට ඒ පෙර බව දක් ගන්නත් පුළුවන්, අනාගත බව දක් ගන්නත් පුළුවන්. මෙවැනි භවණාවේ ඉන්න පින්වතුන් අපිට බොහෝමයක් හම්බ වෙලා තියෙනවා. ඒ වගේ තමන්ගේ මනස දියුණු කරලා පෙර භව සහ අනාගත බව දකින්න පුළුවන් අය. ඒ නිසා ඒක බාධාවක් නැහැ. දිනපතා භවණාව යෙදෙන්න. හැබැයි අදම බලාපොරොත්තු වෙන්න එපා. මේ භවණාව ආරම්භයේදීම බලාපොරොත්තු වෙන්න එපා. ආරම්භයේදී කළ යුත්තේ දේ තමයි තමන් සැහැල්ලුවෙන් සතුටෙන් භවණාවක් කරගෙන යන එක. ඒ දක්වා මනස පුලින් පුහුණු වෙන්න. දෙවෙනි අදියර තමයි මනසේ හොඳට අවදි කරගෙන මනස සමාධියක් ආලෝකයක් එක්ක පවත්වාගෙන යන එක. තුන්වෙනි අදියරේ තමයි මනස ගැඹුරෙන් සමාධි කරන එක අර්පණා කරගන්න එක. අන්නේන් පස්සේ ඒ දේ හිතන්න. ඒ ශක්තිය උපදවාගෙන ඉන් පස්සේ ඒ දේ හිතන්න කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් උත්සාහවත් කෙනාට කරගන්න බැරි කමක් නැහැ. දහම ඉතා පිරිසුදුව තියෙනවා. ඒ වගේම දහම ඉතා මොණෙක්මෙන් අනුගමනය කරන අය ලෝකේ ඉන්නවා. එනිසා තමන් අත්හදා බලන්න අනිවාර්යයෙන්ම තමන්ට දිනු කරගන්න පුළුවන්කම තියෙනවා. අපේ හාමුදුරන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. අපි භවනා කරන බව තව කෙනෙක්ට පවසන එක නොකළ යුත්තක්ද? මිතුරෙක්ගේ කීම අනුව අසා දැන ගැනීමට කැමැත්තෙමි. පින්වත්නි, දැන් අපි ඉන්න පරිසරය අනුව එක වැදගත් වෙනවා. අපි ඉන්න පරිසරය භවනාවට රුචි කරන පරිසරයක් නෙමෙයි. තමන් විතරයි භවනා කරන්න. අන්න අය වැඩිය භවනාවට කැමතිත් නැහැ, රුචි කරන්නෙත් නැහැ, උනන්දු කරවන්නෙත් නැහැ. එහෙමනම් ටික කාලයක් තමන් අත්දකින් ටිකක් ලැබෙනකම් අන්න අයට මේක නොකියන තරමට හොඳයි. මොකද ඒ අය ඒකට බාධාවක් වෙනවා. තමන් භවනා කරනවා කියුවාම ඒක කඩා බිඳා දාන්න ඒකට බාධාවක් වෙනවා. ඒ නිසා නොකිය ඉන්න තරමට හොඳයි ටික කාලයක් යනකම්. හැබැයි පින්වත්නි, අපි ඉන්න පරිසරය අපි හිතමු අපේ පවුලේ ඔක්කොම භවනා කරන අය. අන්න ඒ අය අතර අපි යම් කරුණක් තිනවන නම් සාකච්ඡා කළ ගතතර කමන්නේ. මොකද කවුරුත් එක හා සමානයි. කවුරුත් භවනා කරන අය ඒ අය අතර සාකච්ඡා කරලා නිවැරදි කරගත්තට වරදක් නැහැ. භවනා නොකරන අයට වැඩිය කියන්න යන්න හොඳ නැහැ. හැබැයි යම් කෙනෙක් භවනාට උනන්දු වෙනවා. උනන්දු වෙන කෙනෙක් ඉන්නවා. ඉතින් ඒක නතරතුරු අහනවා. එහෙමනම් මෙහෙම කරන්න, මෙහෙම කරන්න. තමන්ගේ අද්දකින් වැඩිය කියන්න යන්න නැතුව උනන්දු කරවන ඕ මාත් ටිකක් නම් කරනවා. වැඩි කියන්නේ නැහැ තුරුතුරු මාත් ටිකක් නම් කරනවා. කරලා බලන්නකෝ, අත්හදා බලන්නකෝ. මේ වගේ උනන්දු කරවනවා අර උනන්දු වෙන කෙනෙක් ඉන්නවා නම්. ඉතින් අන්න ඒ වගේ උනන්දු කළාට වරදක් නැහැ. තමන්ගේ අත්දැකීම් පුළුවන් තරම් ටික කාලයක් ගුරු ස්වාමීන් වහන්සේලාගෙන් අවසරය ලැබෙනකම් ටික කාලයක් නොකිය ඉන්න තරමට එහි ආරක්ෂාවට හොඳයි. මොකද මාරපාස්තික ධර්මතා වැඩිනි ලෝකේ. මේ අපි එක්කෙනෙක් භවනා කරනකොට එක්කෙනෙක් භවනා රුකුල් දෙනකොට දහ දෙනෙක් ඉන්නේ මේක භවනා නොකරන පැත්තට අපි අනිත් පැත්තට අද ගන්නනේ. අන්න ඒ නිසාවෙන් අපි ඒ බව තේරුම් අරගෙන වැඩි ලෝකයට කියන්න යන්නේ නැතුව අත්‍යවශ්‍යයට පමණක් ඒ දේ සුළුෙන් කියලා තමන් හොඳ අත්දැකීම් ටිකක් ලැබෙනකම්ම එක දිගටම භවනාව කරගෙන යන්න. මම 39 හැවිරිදි දෙදරු මවක්. නමුත් මගේ පළමු දරුවා මව කුසේදී මට නැති වුණා. භවනාවට යොමු වන සෑම විටකම මට ඔහුව මතක් වෙනවා. අපේ හාමුදුරනේ දානමය කටයුතු සියල්ලම සිද්ධ කළත් මට හිත එකලස් කරගෙන භවනා කරන්නට අපහසුයි. මහකරේ අනුකම්පා කර පිහිටවනු මැනව. අවදින් අපේ හිතට යම් සංඥාවක් ආවදනාම ඒ කාවදිච්ච සංඥාව ඉතින් දිගින් දිගටම මනසේ ක්‍රියාත්මක වෙනවා. දැන් බලන්නේ දරුවා ඉතින් නැති වෙලා ඒ දරුවා දැන් මෙලව නැහැ. නමුත් ඒ දරුවා කියන සංඥාව මෞත්මමගේ හිත ඇතුලේ තියෙනවා. හිත ඇතුලේ තියෙන මේ සංඥාවක් ආරම්මණයක්. එතන මේ ආරම්මණයෙන් නිතරම අනේ මගේ දරුවා මෙහෙම උනානි මගේ දරුවා මෙහෙම උනානි කියන සංඥාවක් හිත ඇතුලේ මේක පිහිටනවා. ඉතින් මේ සංඥාව එහෙමනම් අපේ ක්‍රම කීපයකින් මේ සංඥාව අයින් කරගන්න පුළුවන්. එකක් අපිට පුළුවන් මරණ සති භාවනාව ටිකක් වඩන්න පුළුවන්. කුඩා කාලේ මව් කුසේදී දරුවෙක් මැරෙන්න පුළුවන්. ඒ වගේම කුඩා වයසට ඇවිල්ලා මැරෙන්න පුළුවන්. මේ වගේම තරුණ වයසට ඇවිල්ලා මැරෙන්න පුළුවන්. මැදි වයසට ඇවිල්ලා මැරෙන්න පුළුවන්. වයවෘදලා මැරෙන්න පුළුවන්. කෙසේ නමුත් අවුරුදු 100ක් ගිහිලා අනිවාර්යෙන් මරණයටපත් වෙනවා. ඉතින් මේ හැම කෙනාම ලෝකයේ උපත්ති ලැබ හැම කෙනාම මරණයටපත් වෙනවා. මරණාන්‍යතං 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 මේ වගේ මරණ සති භාවනාවක් ටිකක් වඩනවා. අතීතයේ හිටපු අය ඔක්කොම මේ ආකාරයෙන් මරණයටපත් වුණා. වර්තමානයේ ඉන්න ඔක්කොම මේ ආකාරයෙන් මරණයටපත් වෙනවා. අනාගතයේ ඉන්න ඔක්කොමත් මරණයටපත් වෙනවා. ඒ නිසාවෙන් මරණනියතයි මරණනියතයි තම මරණය පිළිබඳව මෙනෙහි කරගන්න. තමනුත් මැරෙනවා, මේ ලෝකෙින් අන් අයත් මැරෙනවා. අතීතයේ හිටපු අයත් එහෙමයි, වර්තමානයේ ඉන්න අයත් එහෙමයි, අනාගතයේ ඉන්න අයත් එහෙමයි. මේ ආකාරයෙන් මරණ සති භාවනාව යම් කෙනෙක් වුණ කරනවා නම් මේ පිළිබඳව හොඳ අවබෝධයක් හැදෙනවා. ඒ අවබෝධය හරහා මේව අයින් කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. මේ පින්විතිය අහලා තියෙනවානේ පටාචාරා පිළිබඳව. දැන් බලන්න එතමෙට කොච්චර දුකක් ඇති වුණාද? සිහි විකල් වෙන තරමට තමන්ගේ දරු දෙන්නම නැති වුණා. ඒ වගේම ස්වාමියා නැති වුණා. තමන්ගේ දෙමාපියෝ නැති වුණා. සහෝදරයා නැති වුණා. මරණ හයක්. ඒ හය ගැන කල්පනා කරනකොට තමන් ඇඳිවත ගැනවත් අමතක වෙලා ගියා, සිහිතන් නැතුව ගියා. දැන් පිස්සියක් වගේ ජන සමාජය අයත් ගල්මුළු ලෙන් ගහන්නේ පිස්සියක් කියලා. ඒ තත්ත්වයට පත් වෙච්ච පටාචාරාව දෙවුරම් වෙහෙරට ගියේ තමන්ගේ කුසලය මෝරාගෙන ආපු නිසා, සංසාරය කරගෙන ආපු කුසලය මෝරාගෙන ආපු නිසා ඇඳුමක් වත් නැතුව ගියේ. මිනිස්සු එලවන්න හැදුවා. භාග්‍යතුන් වහන්සේ කරුණාවෙන් මෛත්‍රිය විහිදවලා වචනයක් කතා කළා. නැගිනිය සිහිලවා ගන්නයි කියලා. ඒ වෙලාවේ ෂණයෙන් සිහියාව ඇවිල්ලා බැලුවා, ඇඟේ වස්ත්‍රයක්වත් නැහැ. ඉතින් ඒ කාරණාව තේරුම් ගත්තු මිනිස්සු ඉක්මනින් ඇඳුම් දෙකක් ලබා දුන්නා. යට ඇඳ ගන්න සහ ඉහළට ඇඳ ගන්න. භාග්‍යවතුන් වහන්සේ ධර්ම කියලා දුන්නා. ඒ ධර්මය ශ්‍රවණය කරලා සෝහා මාර්ගඵල අවබෝධ කර ගන්නට ලැබුණා. ඊළඟට බුද්ධ ශාසනය පැවැද්ද ලබාගෙන බොහොම ඕනෑකමෙන් ගුණධම් පූර්ණය කළා. දවසක් පාහෝදනවා මේ අපේ ස්වාමීන් වහන්සේලා යම් බඳු සංඝික ස්ථානයකට ඇතුල් වෙනකොට පාදෝවණය කරගන්නවා. මොකද පාවල තියෙන මඩ තැවරිච්ච අයින් කරගන්න. ඒක අතීතේ ඉඳන් තිබුණු චාරිත්‍රයක්. ඉතින් මෙතමෙත් පාදෝවණය කරගන්න එක වතුර කෝපයක් කරගෙන කකුලට දාගත්තා. දාගෙන පාදයක හොදාගත්තා. වතුර කෝපය ටික දුරක් ගිහිල්ලා හිඳිලා ගියා. දෙවෙනි වතුර කෝපය දාගත්තා. තව ටිකක් දුර ගිහිල්ලා හිඳිලා ගියා. තුන්වෙනි වතුර කෝපයක් දාගත්තා. තව ටිකක් දුර ගිහිල්ලා හිඳිලා ගියා. එතෙමෙට මේකම ආරම්මණයක් වුණා. මෙන්න යම් කෙනෙක් කුඩා කාලයේදී මරණයටපත් වෙන්න පුළුවන්. ඒ වගේම මැදි වයසේදී මරණයටපත් වෙන්න පුළුවන්. වයවෘද්ධ වයසේදී මරණයටපත් වෙන්න පුළුවන්. මේ විදිහට කෙනෙකුගේ ජීවිතයන් සම්බන්ධව ඇතිවීම පැවතීම නැතිවීම සම්බන්ධව මනස ගැඹුරෙන් කල්පනා කළා. ඒ කල්පනා කිරීම භවනාට නම් වා ගත්තා. ඒ කාරණා පාදක කරගෙන උතුම් අරිහත්ත්වයක් සාසාචර ගන්නට ලැබුණා. මෙන්න මේ වාගේ පින්වතුනි අපේ ජීවිතයක් අපේ යම් යම් කාරණා නිසා කුඩා වයසේදී මරණයටපත් වෙනවා, මැදි වයසේදී මරණයටපත් වෙනවා, වයවෘද්ධ වයසේදී මරණයටපත් වෙනවා. මේ කර්මානුකූලවයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. ඒ කාරණාව නුවණින් තේරුම් කරගන්න පුළුවන් වෙනවා මරණ සති භාවනා වඩනකොට. ඒ නිසා ටික වේලාවක් මරණ සති භාවනා වඩලා තමයි මේ ආනාපාන සති භාවනාව හෝ මෛත්‍රී භාවනාව හෝ බුදුගුණ භාවනාව හෝ පුහුණු කරන්න. එතකොට මේ බාධකය දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. තව ප්‍රශ්නයක් තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස, අපිට අහන්න ලැබිලා තියෙනවා භවනා කරන අයට මානසික රෝග හැදෙනවා කියලා. මේ කාරණේ නිසා සමහර අය භවනා කරන්න බයයි. සුදුසු උපදේශයක් ලබා දෙනසේක්වා. හොඳයි පින්වතුනි, ඉතින් මේකත් වැදගත් ප්‍රශ්නයක්. සමහර අයට මේ වගේ බය කිරින් වෙන්න පුළුවන්, සමහර හිතින් ඇති වෙච්ච බය තියෙන්න පුළුවන් භවනාව සම්බන්ධව. ඉතින් භවනාව නෙමෙයි පින්වතුනේ ලෝකේ වාසය කරනකොට එහෙමනම් බලන්න වාහනය කෙනකොටත් කෙනෙකුට කියන්න පුළුවන් වාහනයක් යන්න එපා ওই වාහනේ යනකොට ඕකෙන් ඇක්සිඩන්ට් වෙලා මැරෙන්න පුළුවන් කියලා අනතුරක් වෙන්න පුළුවන් අතපය කැඩෙන්න පුළුවන් කියලා ඒ වගේ බලවත් හැම දෙයක්ම මේ අවධානම එක්තරා මට්ටමක තියෙනවා වාහනය ගියත් අවධානමක් තියෙනවා ඒ වගේම සමහරට කියන්න පුළුවන් ගුවන් ගමන කියන්න එපා ඔය ගුවන් ගමනේ ගියොත් ඔය අතපයක් කැඩෙයි නැත්නම් ජීවිතේ නැති වෙයි කියලා ඒ වගේම වෙනත් කටවත්තා කරන යන්ත්‍ර සූත්‍රයේ කටවත්තා කරන ඔක අතපය කැපිලා යයිව කරන්න එපායි කියනවා තව කෙනෙක් කියනවා ඔය ඔපරේෂන් එක කරන්න එපා ඔක කරොත් ඔකෙන් ජීවිතේ නැති වෙයි කියලා කියනවා ඒ වගේ මේ ලෝකේ වාසය කරනකොට හැම දෙයකම අනතුර කියන එක තියෙනවා ඒක අපි වතුර කෝප්පයක් බිව්වත් තියෙනවා වතුර කෝප්පයක් බිව්වත් ඒ වතුර කෝප්පය සමහරට අපේ උගුර හිර වෙලා අපේ ජීවිත නැති වෙන්න පුළුවන් ආහාරයක් ගන්නකොට ඒක හිර වෙලා ජීවිත නැති වෙන්න පුළුවන් ඒක පින්වතුනි අපේ කර්මානුරූප වෙන සිදුවීමක් මිසක්වා එහෙම නැත්නම් අර කෘත්‍ය වෙන එකක් නෙමෙයි නමුත් අපි දැන් වාහනයක් කෙල්ලනකොට දාස් ගානකින් එක්කෙනෙකුට අනතුරක් වුණායි කියලා තව දාස් ගානකට මේ වාහනයෙන් ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා ගුවන් ගමන් වලදී එක ගුවන් යානයක් කඩා වැටුණායි කියලා තවත් ලක්ෂ ගානකට ප්‍රයෝජනයක් වෙනවා ඒ වගේම තමයි වෙනත් යන්ත්‍ර සූත්‍රණෙන් වැඩ කරනකොට එක්කෙනෙකුගේ උදෙන්නුක ඇඟිල්ලක් දෙකක් කැඩලා ගියායි කියලා තව දාස් ගානකට ඒකේ ප්‍රයෝජනයක් වෙනවා අන්න ඒ වගේ භවනාවෙත් වැරදි ක්‍රම අනුගමනය කළොත් සුළු ආපදා ටිකක් එන්න පුළුවන් හැබැයි හරි ආකාරයෙන් ගුරු උපදේශ අනුව වැඩ කරනවා නම් එහෙම වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ කියන ආකාරයෙන් භවනා කමඨහන වැඩුවොත් කවදාක්වත් වර්ධින්නේ නැහැ බුදුරජාණන් වහන්සේ කියන ආනාපාන කමඨහනක් මෛත්‍රී කමඨහනක් බුදුගුණ කමඨහනක් මේ වාගේ කමඨහනක් වැඩුවොත් කවදාක්වත් අනතුරකට වැටෙන්නේම නැහැ ඒකේ කමඨහන අනුපිළිවෙලෙන් දිගින් දිගටම කරගෙන යනවා ඒ කරගෙන යනකොට හිතේ එකඟ භාවයක් ඇති වෙනවා සමාධියක් ලැබෙනවා සමාධි ආලෝක ලැබෙනවා ඉතින් ඒ වගේ බොහොම ගැඹුරු සමාධි පවා ලැබෙනවා හය පවා නොදෙනී ගිහිල්ලා ගැඹුරු සමාධි පවා ලැබෙනවා මේ වාගේ ක්‍රමක්‍රමයෙන් ගැඹුරට ගෙනියනවා මිසක් කවදාක්වත් වර්ධින්න තැනක් භවනා කමටහනක නැහැ හැබැයි පින්වතුනි අපිට වර්ධා ගන්න තැන් තියෙනවා දැන් දැලි පිහියක් වුණත් අපි හරි ආකාරයෙන් පරිහරණය කළේ නැත්නම් අපි අතපය කැපෙනවානේ අන්න ඒ වගේ මේ භවනාවෙත් අපි ටිකක් භවනා කරනවා භවනා කරලා භවනාවෙන් චුට්ටි ශක්තියක් ලැබෙනකොට අපි හිතනවා මට මේ දේ තුළින් මම දැන් අභිඥා උපදවන්න ඕනේ කියලා අන්න ඒ වැරදි පැත්තකට අපි හරවා ගන්නවා තාම අපි සුදුසු නැහැ අභිඥා කරන්න අපි තාම මනස දියුණු වෙලා මන්දි අභිඥා කරන්න තාම සමාධි දියුණු වෙලා මන්දි අභිඥා කරන්න ඒ මධිකම තියෙද්දී අපේ මනස හරවා ගන්න අර පැත්තට අන්න අද්දකින් නැති නිසා යම් බඳු අපහසුතාවයන් එන්න පුළුවන් ඒ නිසා ගුරු උපදේශයක් ඇතුවනේ අන්නේ අභිඥාවාගේ ප්‍රතිහුරු කරනකොට හැබැයි භවනාවකදී එහෙම කවදාක්වත් වෙන්නේ නැහැ අර එක තමන්ට තියෙන හානිකර පැත්තක් තමයි අභිඥාවාගේ පැත්ත තමන් සුදුසුකම් ලාභේ නැතුව ඒ අභිඥාවාගේ දේවල් හුරු කරන්න ගියාම වෙන සිද්ධාන්තයක් අපි දන්නවා දැන් මේ පින්වතුන් වාහනයක් එලවනවා හොඳට හුරු වෙලා තිබ්බොත් මේ පින්වතුන් දන්නවා වාහනේ ඕනෑ ආකාරයෙන් ශේස් වලින් හරි යන්න පුළුවන් එකේ ක්‍රම වලින් එට්ටු දදා යන්න පුළුවන් මොකද වාහනේ හොඳට මොහොරේ හැබැයි හුරු නැති කෙනෙක් තාම යන්තම් වාතත හුරු වුණා පමණයි ඒ කෙනෙක් දැන් මේ රේස් යන්න ගියොත් එහෙම එට්ටු දදා යන්න ගියොත් එහෙම යාගේ ජීවිතේ නැති වෙනවා අන්න ඒ වගේ තමයි පින්වතුනේ අපේ සුදුසුකම් ලාභේ භවෙන් අඩු වෙලා අපි මේ දේවල් කරන්න ගියාම එතන යම් බඳු අපිට පීඩාකාරී දෙයක් වෙන්න පුළුවන්කම තියෙනවා ඒ දේ නවත්තා ගන්න තියෙන එහෙමනම් මං දැන් මේව කරන්න යන්නේ මම පුළුවන් තරම් කමඨාන ශක්තිමන්ත කරනවා කමඨාණයෙන් මං භවනාමය ශක්තිය දිනු කරගන්නවායි කියන පැත්ත යන්න කවදාක්වත් වරදින්නේ නැහැ. තවත් වරදින මාර්ගයක් තියෙනවා. භවනාව ටික දුරක් කරගෙන යනකොට හිත එකඟ භාවයක් එනවා සැහැල්ලුවක් එනවා ඊළඟට හිතෙනවා අනේ මට මේ දෙවියෝ දකින්න ඕනේ දෙවියත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ දෙවියන්ගෙන් උපදෙස් ලබා ගන්න ඕනේ මේ වාගේ අර දේව සංකල්පයක් හැදෙනවා මනසට අන්න ඒ දේ තුලත් භවනාවෙන් යම් බඳු අපහසුතාවයක් එන්න තියෙන අවස්ථාවක් තියෙනවා සුළුයෙන් ලොකුවට නෙමෙයි සුළුයෙන් අවස්ථාවක් තියෙනවා ඒකට හේතුව පින්වතුනේ මේ අපිට ඇවිල්ලා මේ සම්බන්ධ වෙන්නේ අපිට එහෙමනම් මේ ශක්තියක් දෙන්නේ අපිට දෙවි කෙනෙක්ද කියලා අපිට ඇහැට පේන්නේ භූතයෙක්ද කියලා පේන්නේ යක්ෂයෙක්ද කියලා පේන්නේ ප්‍රේතයෙක්ද කියලා දැනගන්න අපිට කාරණා නැහැ අන්න ඒ කාරණා අපේ දැනුම අවබෝධයෙන් නැති නිසා අපි දැන් හිතන් ඉන්නවා දෙවි කෙනෙකුගෙන් උදව් උපකාර ලැබෙයි කියලා අපි ඒ පැත්තට වැඩියෙන් අවධාරණය කරලා කටයුතු කරනවා කටයුතු කරනකොට අපිට ශක්තියකුත් ලැබෙනවා අපේ ශක්තිය අපි එහෙමනම් හිතන් ඉන්නවා හරි එකක් කියලා පසු කාලින ඒ ශක්තිය අපිට හානිකර ශක්තියක් බවට පත් වෙන්න පුළුවන් හරි ශක්තියක් නෙමෙයි
මොකද අද්දකීම් බහුලකම නැති නිසා ඒ අද්දකීම් බහුලකම හැදෙනකන් ඒ පැත්ත හිතන්නත් එපා. ඉතින් අපි දෙවියන්ට පින් දෙන්න ඕනේ, ඒ දේ කරන්න ඕනේ. ඒ වගේම භූත ප්‍රේතයන්ට පවා පින් දෙන්න ඕනේ, යක්ෂයන්ට පවා පින් දෙන්න ඕනේ, ඒ දේවල් කරන්න ඕනේ. නමුත් ඒ අයගෙන් යම් දේවල් බලාපොරොත්තුෙන් කරන්න එපා. පින් දෙන්න තමන්ට යම් දඬු ප්‍රාර්ථනාවක් තියෙනවා නම් රත්නත්‍රයෙන් ප්‍රාර්ථනා කරන්න. රත්නත්‍රය අනුභව බලෙන් අපේ මේ බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට වේවා කියලා හිතනද. හැබැයි අර වැඩි වැඩියෙන් දෙවියන්ටත් මතක් කළාට වරදක් නැහැ. නමුත් වැඩි වැඩියෙන් ඒ ගැන දෙවියන් ඉල්ලන්න යන්න එපා. හිත සමාධි වෙන්න, සමාධි වෙන්න, සමාධි වෙන්න අපිට එන ආකර්ෂණ ශක්තිය වැඩි වෙනවා. නමුත් ඒ ආකර්ෂණයන්ගෙන් වැරදි ආකර්ෂණ මනසට එක්කව වුණොත් එහෙම ඒ හරහා යම් බඳු පීඩා ගතියක් හැදෙන්න පුළුවන්කම තියෙනවා. ඒව අඩු කරගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි ඒ බලාපොරොත්තු තියාගන්න නැතුව තමන් භවනා පුළුවන් තරම් දිනු කරගන්න. අපි කොඩා උදාහරණයක් කියන්නම්. දැන් අපි මේ ආයතනය තුල කටයුතු කරගෙන යනවා. කටයුතු කරගෙන යනකොට පින්වතුනි අපි හොඳට ධාර්මිකව කටයුතු කරගෙන යනවා. ඉතින් අපිට ඒ හරහා දායක පින්වතුන් ඇවිල්ලා යම් බඳ උදව් උපකාර කරලා යනවා. හැබැයි අපි කියනවා අනේ අපිට උදව් කරන්න, අපිට උදව් කරන්නයි කියලා අපි මේ යම් අයගෙන් උදව් ඉල්ලන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අර උදව් ඉල්ලනකොට අර එන්නේ හොඳ ප්‍රබල අය නෙමෙයි. ඒ එන්නේ අර දුබල කට්ටිය, සමහරට ගමේ ඉන්න බේබදු අය, නරක අය තමයි එන්නේ අපිට උදව් කරන්න. එනවා තමයි උදව් කරනවා. හැබැයි අපෙන් යමක් බලාපොරොත්තු වෙනවා ඒ කට්ටිය. ඒ අයගෙනුත් උදව්වක් ලැබෙනවා, එයා අපෙන් බලාපොරොත්තු වෙනවා යමක්. නමුත් අපේ ගුණාංගය නිසා යම් කෙනෙක් අපට උදව් කරනකොට අපෙන් බලාපොරොත්තුවක් නැහැ. අන්න ඒ වගේ තමයි පින්වතුනේ අපි මේ දහම් මගේ ඉන්නකොට අපි මේ දෙවියන්ගෙන් ආදී දේවල් උදව් ඉල්ල ඉල්ල කටයුතු කරනකොට අපිට උදව් ලැබෙන්නේ අර ඉහළ දෙවියන්ගෙන් නෙමෙයි. උදව් ලැබෙන්න පටන් ගන්න අර පහළ දුබල ප්‍රදේශවල ඉන්න භූත ප්‍රේත වාය කට්ටියගෙන්. ඒ අය එතකොට උදව්වක් අපි නොකරනවා නෙමෙයි, උදව්වක් කරනවා කල්ලායි කට්ටිය අපි ගාවෙන් අයින් වෙනවා අඩුයි. ඒත් අපේ ජීවිතවල ටිකක් බාධකයක් බවට පත් වෙන්න පුළුවන්. එවැනි දේවල් අපේ වැඩි පුරුදු වෙන්න යන්න හොඳ නෑ. අපි දෙවියන්ට පින් දෙනවා, සියලු සත්වයන්ට පින් දෙනවා. අපේ කුසල හිත තව තවත් ශක්තිමන්ත කරනවා. ශක්තිමන්ත වෙනකොට හිතේ සමාධි හැදෙනකොට, හිතේ ආලෝක හැදෙනකොට ඉබේම දෙවියන්ගේ උදව් උපකාර අපට ලැබෙනවා. ඒ වගේම තෙරුවන්ගේ ආශිර්වාද උපකාර අපට ලැබෙනවා. ඉබේම අපිට අපේ කර්ම ශක්තිය නිසා යම් බඳු උපකාර ලැබෙනවා. ඒ දේ තුලින් අපි සතුටු වෙන්න. එතකොට අපේ භවනා වර්ධින තියෙන අවස්ථා හොඳටම අඩුයි. ඒතර එහෙමනම් භවනා වර්ධින තියෙන ප්‍රධාන මාර්ග දෙකයි තියෙන්නේ. අපේ භවනා වර්ධින තියෙන එක මාර්ගයක් තමයි අපේ කලින් කියවාගේ අභිඥාවන් ගැන සුදුසුකම් නැතුව හිතන එක, අනෙක් දෙවියන්ගේ ආකාසනය ගැන හිතන එක. මේ කාරණා දෙක තමයි ප්‍රධාන වශයෙන් භවනාවට බලපාන හානිකර කාරණා දෙක. ඊළඟට භවනාවට බලපාන තව කාරණාවක් වශයෙන් තියෙන දැඩි කොට භවනා කරගෙන යනවා. අන්නේ හරහා වෙනවා හිසේ කැක්කුම ඇති වෙනවා. ඒ වගේම පපුවේ කැක්කුම ඇති වෙනවා, කොන් දෙක කැක්කුම ඇති වෙනවා. මේ වගේ දේවල් එන්න පුළුවන් අපි දැඩි කොට භවනා කරන එක නිසා. අපි සැහැල්ලුවෙන් භවනා කරන්න, අකණ්ඩව කරගෙන යන්න, ටික කාලයක් ප්‍රතිඵල ගැන හිතන්නේ නැතුව භවනා කරගෙන යන්න. මේ තුලින් අපිට හොඳ භවනාමය ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඔය ඊළඟට මේ ශික්ෂාපදයක් ගැන අහනවා. කාම මිච්ඡාචාර වර්ද සිදුවේ ඇත. පසු වර්ද හඳුනාගෙන දැහැමි මගට යොමු වේ ඇත. පාප කර්මය දුරවර ගැනීමට හැකිද? අකුසල කර්ම යටපත් කර ගැනීමට යම් කුසල කර්මයක් තිබේදැයි දැන ගැනීමට අවශ්‍යයි. හොඳයි පින්වතුනි, ඉතින් ඒ කාරණාවත් වැදගත්. අපි ලෝකයේ වාසය කරනකොට ධාර්මික ජීවිතයට පත්වීමට පෙර ආටුව නොයෙකුත් ආකාරයේ අකුසල් අපි අතින් වෙන්න පුළුවන්. ප්‍රාණඝාතය වෙන්න පුළුවන්, නොදන්නාකම නිසා සත්පුරුෂ අසුර අඩු නිසා අදත්තාදානය වෙන්න පුළුවන්, ඒ වගේම කාමීච්ඡාචාරය වෙන්න පුළුවන්, මුසාවාස් කීම වෙන්න පුළුවන්, සුරාපානය කිරීම වෙන්න පුළුවන්, තවත් ඒ වගේ අකුසල ධර්මයන් අපි අතින් වෙලා තියෙන්න පුළුවන්. ඒ අපේ සත්පුරුෂ අසුර අඩුකම නිසා සහ දහම පිළිබඳ දැනුම අඩුකම නිසා. යම් කෙනෙක් මේ කාරණාවන් තේරුම් ගත්තා නම් පින්වතුනේ ක්‍රමක්‍රමයෙන් අපි ඒ අකුසලයන්ගෙන් ඈත් වෙන්න ඕනේ. අපි හිතමු මේ අකුසල පහම කරන කෙනෙක් ඉන්නවා කියලා. ප්‍රාණඝාතයක් කරනවා, අදත්තාදානයක් කරනවා, කාමීච්ඡාචාරයක් කරනවා, මුසාවාස් කීමක් කරනවා, සුරාපානයක් කරනවා. එහෙමනම් අපිට තේරුම් ගන්නවා මේ පහම කිරීම නිසා අපේ ජීවිතයේ අකුසල ශක්තිය වැඩි වෙනවා, පාපකාරී ශක්තිය වැඩි වෙනවා. මේක අඩු කරගන්න ඕනයි කියලා තමන් පළමෙන් හැඟීමක් හදාගන්න ඡන්දයක් හදාගන්න. පහම එකවරද නිවැරදි කරගන්න බැරි නම් එකින් එක කරගන්න. පළමෙන් එහෙමනම් තමන්ට පුළුවන් එකක් අත්හරින්න. පුළුවන් නම් පළමෙන් ප්‍රාණඝාතයම නෑ මං සතුන් නම් අය මරන්නේ. අන්න සතුන් මැරීම නවත්වා ගත්ත එක අකුසලයක් තමන් නවත්වා ගත්ත ඒ කුසලයක් බවට හැරෙනවා. අකුසලයක් නවත්වා ගැනීම කුසලයක් බවට පත් වෙනවා. ඒක විරතියක් නවත්වා ගැනීම වැළකීම කියන කුසලයට අපේ හිමිකාරයක් වෙනවා. යම් බඳු අකුසලයක් කරනකොට ඒ අකුසලය අපේ අකුසලයට හිමිකාරයක් වෙනවා. අකුසලයේ කර්මෙන් ඉඳලා තේරුම් අරගෙන නවත්වා ගන්නවා. නවත්වා ගැනීම නිසා වැළකීම කාරණාව කරගෙන කුසලයක් බවට හැරෙනවා. දෙකට කියනවා විරතිය කියලා. ඉතින් ඒ වගේම පුළුවන් නම් ඊළඟට සොරකමත් නවත්වා ගන්නවා. දෙවෙනි ශික්ෂාපදයත් එහෙමනම් මම නවත්වා ගන්නවා ටික කාලයක් ගිහිල්ලා. තවට ඒ කාලයක් ගිහිල්ලා තුන්වෙනි ශික්ෂාපදයත් මගෙන් වෙනවා නම් එකත් නවත්වා ගන්නවා. තවට ඒ කාලයක් ගිහිල්ලා හතරවෙනි ශික්ෂාපදයත් මම නවත්වා ගන්නවා. වැඩදි වෙනවා නම් ඒකෙන් හානියක් වෙනවා නම් අපි වැරදෙන්න යමු වෙනවා නම් මුසාවස් කීම කරනවා නම් නවත්වා ගන්නවා. සුරාපානය කීමත් අපි අතින් වෙනවා නම් ඒවත් නවත්වා ගන්නවා. මේ විදිහට තමන් අතින් වෙන මේ පස්පව් එහෙම නැත්නම් මේ ශික්ෂාපදයන් බිඳීම ක්‍රමක්‍රමයෙන් එකින් එක නවත්වාගෙන පන්සල් රකින කෙනෙක් බවට පත් වෙනකොට ඉබේම තමන්ගේ ජීවිතය හොඳ ජීවිතයක් බවට පත් වෙනවා. කර්මයෙන් ශක්තිමන්ත වෙනවා. ක්‍රමක්‍රමයෙන් කර්මයෙන් ශක්තිමන්ත වෙනවා. ඒ වැලකීම නිසාම තමන්ගේ ජීවිතයට ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. ඒ වැලකීම මත පිහිටාගෙන යම් කෙනෙක් ඊට වඩා කුසල් දහම් කළා නම් දානමය පුණ්‍ය කර්මයන් කළා නම් ඒ තුලත් අර කුසලයේ ශක්තිමන්ත වෙනවා. තව තවත් ඊට උසස් කුසල ධර්මයන් පෙහෙවස් සමාදන් වීම ආදී දේවලුත් වෙනවා නම් ඒ කුසලය තවත් උසස් බවට පත් වෙනවා. ඊළාට භවනාමය කුසලයක් කරනවා නම් පින්තුනේ මේ සියල්ල යටපත් කර ගන්න පුළුවන්කම ලැබෙනවා. හේතුව තමයි අපි හිතමු අපි අකුසල් 1000ක් වුණයි කියලා. අකුසල් 1000ක් වෙලා තියෙන ජීවිතේට එක කුසලයක් එක භවනාමය කුසලයක් ඇතුණා නම් පින්තුනේ අර අකුසල් 1000ම යටපත් කරන්න පුළුවන් ශක්තිය එක භවනාමය කුසලයක තියෙනවා. ඒ භවනාමය කුසලය තා ප්‍රබල කුසලයක් ලෝකේ. මේ ලෝකයේ තුල බලන්න අකුසල් වලින් පිරිච්ච බොහෝ දෙනෙක් පරිවර්තනය කරලා ගත්තේ භවනාවෙන්. අපේ මේ පින්වතුන් අහලා තියෙනවා අඟුලිමාල කරපු අකුසලයන් වල ප්‍රමාණය මේ පින්වතුන් අහලා තියෙනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේත් ඝාතනය කරන්න පස්සෙන් එළෙව්වා. ඉතින් මෞතමිය උනත් එදා ආවනම් ඝාතනය කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේත් ඝාතනය කරන්න පස්සෙන් එළෙව බැරි වුණා. පස්සේ ඉතින් නියෝග කළා වහ නවතිනු කියලා. බුදුරජාණන් වහන්සේ කිව්වා මම නැවතිලා ඉන්නේ ඔබ නවතින්න. කොහොමද නැවතිලා ඉන්නේ? මම රාගයෙන් දේශයෙන් මෝහයෙන් නවත්තලා තියෙන්නේ. ඔබ ඒව පිටිපස්සේ දුවන්. මේ දේශේ පිටිපස්සේ දුවන්නේ ඒ නිසා නවත්වා ගන්න. කාරණේ තේරුම් ගියා. දුනු ඒතල අයින් කරලා බුදුරජාණන් වහන්සේ වන්දනමාන කරලා සමාව ඉල්ලාගෙන පැවිද්ද ලබාගෙන භවනා වැඩුවා. නිරන්තරයෙන් භවනා වැඩුවා. ඉතා ඉක්මනින් පුළුවන්කම ලැබුණා. අර භවනාමය කුසලයේ හරහා අර අකුසල් සියල්ල යටපත් කරගෙන උතුම් අරිහත්ත්වයේ සාක්ෂාත් කරගන්න. බලන්න මේ භවනාමය කුසලයට පුළුවන්කමක් තියෙනවා. අර අපේ ජීවිතයකට තියෙන උපඝාතක ඒ අපේ ජීවිතයකට දැන් මරණයට පත් වෙන තියෙන ප්‍රබල කර්ම ඒ වගේම අපේ ආනන්තරේ පාප කර්ම හැර අනිත් සියලුම පාප කර්මයන් යටපත් කරන්න පුළුවන් ශක්තියක් මේ භවනාමය කුසලය තුළ තියෙනවා. ඒ නිසා ඕනෑකමින් කරගෙන යන්න අකුසල් දහස් ගණනාවක් ලස්ස ගානක් තිබුණත් ඒ සියල්ල යටපත් කර ගන්න පුළුවන් එක සුළු මොහොතක් භවනාමය කුසලයක් හරි ආකාරයෙන් පුහුණු කරවා ගත්තා නම් ඒ නිසා භවනාමය කුසලය ඕනෑකමින් දිනු කර ගන්න අපි කාටත් ජීවිතය වෙනස් කර ගන්න පුළුවන්කම තියෙනවා. තව අපේ උදාහරණයක් මතක් වෙනවා. අපේ අතීතයේදී අපේ ලංකාවේදී එක්තරා විහාරස්ථානයක් අවට මේ එක වැද්දෙක් මුව පැටියක් දඩයන් කළා. දඩයන් කරලා එතනදීම පැටියා පුච්චලා මස්තික අනුභව කළා. අනුභව කළාම ශරීරයේ විශාල දාහයක් ආ පිපාසයක් ආවා. දෝගන ගියේ කිට්ටුව ආරන්නේ වතුර ටිකක් බොන්න. ඒ කාලේ අද කාලේ වගේ මේ ටැප් වල නැහැ වතුර කලවල තියෙන්නේ. කලකට 10ක් තියෙන මෙතුමා ගිහින් කල 10ම වතුර බැලුවා එක්කවත් වතුර නැහැ වතුර බින්දුවක්වත් නැහැ. කෑ ගහන්න පටන් ගත්ත මෙච්චර මේ ආරණ්‍යයක කෝ වතුර බින්දුවක්වත් නැහැ බොණ්ඩ මම මේ පිපාසය ආවේ. ලොකු ස්වාමීන් වහන්සේ බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් ඇවිල්ලා බැලුවා මොකද කියලා ඇහුවා. කිව්වා මම වතුර ටිකක් බොණ්ඩ හොයන්නේ කෝ වතුර ටිකක්වත් නැහැනේ. ස්වාමීන් වහන්සේ බලනකොට කලගෙඩි 10ම වතුර පිරලා තියෙන්නේ. කිව්වා පාසකතුමනේ මේ කලවල වතුර තියෙනවා අල්ලන්න මම පොවන්නම් කියලා. ඒ එතුමාගේ අද්දකට වතුර වැක් කෙරුවා කලගෙඩි 10ම වතුර වැක් කෙරුවා පිපාසය ඉවරුනේ නැහැ. එතුමාට ලොකු බයක් ඇති වුණා. අනේ මම වාගේ පාපකාරයේ මේ වතුර ටිකවත් දැක් ගන්න බැරුණා. මේ තරම් මගේ පාපය උස්සන්න වෙලා නේද? අනේ මට ගෙදර නයි යන්න බෑ. මම මහාන වෙන්න ඕනේ කියලා ස්වාමීන් වහන්සේගෙන් අවසර ඉල්ලා ගත්තා මහාන වෙන්න ඉදර ගියෙත් නැහැ මහාන වෙලා කල්පනා කරනවා මගේ අකුසලේ තා ප්‍රබලයි මං සත්තු ඝාතනය කරලා තිනා මේ වාගේ හානිකර දේවල් කරලා තිනා මගේ අකුසලේ තා ප්‍රබලයි මේක පරිවර්තනය කරගන්න ඕනේ භාවනාවකින් පරිවර්තනය කරගන්න ඕනේ රෑ දවල් භාවනා කළා රාත්‍රී නිදා ගන්න රෑ එළිනකම් භාවනා කරනවා වතුර බේසමකොත් ඒ වගේම පිදුරු වෙණියකොත් ළඟ තියා ගන්නවා නිදිමත එන වෙලාවට කකුල් දෙක වතුර බේසමට දා ගන්නවා ඒ වගේම පිදුරු වෙලිය තෙමාගෙන ඔළුවේ තියා ගන්නවා මේ විදිහට ඉතා දුෂ්කරව භාවනා කළා සක්මන් භාවනා පරියංක භාවනා දිගින් දිගටම කරගෙන ගියා හිත එකඟ භාවයකටපත් වුණා සමාධි බවටපත් වුණා විපස්සනාවන් වර්ධනය වුණා ඒ හරහා අනාගාම මාර්ගඵලය දක්වාම මනස දිනු කරගන්න පුළුවන් කමක් ලැබුණා බලන්න භවනාමය කුසලයේ පුතුලෙන් අර අකුසල් සියල්ල යටපත් කරගන්න පුළුවන් කමක් තියෙනවා එනිසා අපි හැමදෙනාම ඕනෑකමෙන් මේ භවනාමය කුසලය පුහුණු කරවා ගන්න අපි හැමගෙනාගේම ජීවිතවල තියෙන යන් යන් අකුසලයන් තිබ්බනම් ඒවා සියල්ල යටපත් කරගන්න ශක්තිමන්ත වෙනවා මේ භවනාමය කුසලය ජන සමාජයේ වාසය කරන අපි හැම දිනාටම යම් බඳු අඩුපාඩු වෙන්න පුළුවන් මේ භවනාමය ජීවිතයකටපත් වෙන්න පෙරාටුව ඒ අඩුපාඩු තුලින් ඇති වුණ කුසල් සියල්ල යටපත් කරගන්න මේ භවනාමය කුසල උපකාර වෙනවා එම නිසා සම්මද නාම අධිෂ්ඨාන කරගෙන දිනපතාම තමන්ගේ ජීවිතයේ එක අංගයක් කරගන්න විනාඩි 30ක් නම් භවනා කරන්නේ ඒ විනාඩි 30 අඛණ්ඩව එක දිගට කරගෙන යන්න අධිෂ්ඨාන පිහිටුවා ගන්න තමන්ගේ ජීවිතයේ අලුත් අත්දැකීම් ටිකක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා හැම භවනාවක් අවසානයේ විදර්ශනාවට නගන්නේ කෙසේද ආයතන 6 ගැන භවනා කරන විට අනිත් ඒවා හට ගන්න හැටි දැනෙනවා ඒත් මනස හටගන්නේ කෙසේද නාම රූප ප්‍රත්‍යෙන්ද ඕපින්වත් නේසින් ඒ භවනාවක් විපස්සනාට හරවන ක්‍රම ගොඩාක් තියෙනවා එකක් තමයි අපි මෛත්‍රී භවනාව බුදුගුණ භවනාවන් වගේ භවනාවන් කරලා භවනා අවසානයේ විනාඩියක් දෙකක් අපි ආවජනා කරනවා මේ භවනා කාලය තුලදී පහළ වුණා වූ නාම රූප ධර්මතාවය කියන අපි සිතුවේ දහරාවක් නෙමෙයි ආවේ මේ සිතුවේ දහරාවත් ඒ හරහා වැතු වෙච්ච රූප ධර්මතාව ගොඩක් නාම රූප ධර්මතාවයන් ශණයක් ශණයක් වාසා වෙනස් වීමට ලක් වුණා මේක අනිත්‍යයි ඒ වෙනස් වීමම දුක්ඛටපත් වුණා ඒ වෙනස් වීම නිසාම දුක්ඛටපත් වෙනවා ඒ නිසා දුක්ඛිතයි ඒ වගේම තම තමන්ට ඕන ආකාරය මෙව හසුරවා ගන්න බැරි වුණා ඒ නිසා අනාත්මයි මෙන්න මේ ආකාරයෙන් කෙටියෙන් ත්‍රිලක්ෂණයට හරවා ගන්න එක වරදක් නැහැ ඒ කියන්නේ ඒ කාලය තුළ පහළ වෙච්ච නාම රූප දෙක මේ භවනාමය සිතුවිල්ලත් එක්ක වෙනස් වෙලා ගිය අනිත්‍යයි. ඒවා ඒ වෙනස් වෙලා ගිය නිසාම දුක්ඛිතයි. ඒ වගේම ඒවා තමන්ට ඕන ආකාරයෙන් හසුරුව ගන්න බැරි වෙච්ච නිසා අනාත්මයි. මේ විදිහට කෙටියෙන් විපස්සනාවට හරියට වරදක් නැහැ. හැබැයි ඉදිරියේදී සමාධිය හොඳට ශක්තිමන්ත වුණාම විපස්සනාව ගැඹුරෙන් කරන්න තියෙනවා. රූප ධර්මතාවයන් ගැඹුරෙන් අවබෝධ කරගන්න ඕනේ. නාම ධර්මතාවයන් ගැඹුරෙන් අවබෝධ කරගන්නට ඕන. ඒ වගේම හේතුඵල ධර්මතාවයන් ගැඹුරෙන් අවබෝධ කරගන්න ඕන. උදේවය ඇතිවීම පැවතීම නැතිවීම ගැඹුරෙන් අවබෝධ කරගන්න ඕන. ඒ වගේ කරුණු බොහොමයක් ඉදිරියේදී ඒ භවනා සමාධිය ලාභී කෙනෙකුට කරන්න තියෙනවා. ඒ අනුපිළිවෙලින් ගුරු ස්වාමීන් වහන්සේ කෙනෙක් සම්මුඛ වීමෙන් දිනු කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ මනස හටගන්නේ කෙසේද? නාම රූප ප්‍රත්‍යෙන්ද? ඉතින් ඒ මනස හට ගන්න ආකාරයක් ගැන මේ මුතුන් අහනවා. ඉතින් ඒක චිත්ත නියාමයක්. දැන් අපේ කෙනෙක් අහනවා මේ වතුර ටික හටගන්නේ කොහොමද? වතුර උල්පත්ති මතුවෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒක ධර්ම නියාමයක්. ධර්මයක් වශයෙන් ඉත ස්වභාව ධාමයේ ස්වභාවයක් වශයෙන් ඉහළ තැනක තියෙන වතුර ටික අන්නේ පහළට ගමන් කරලා එතනින් වතුර ටික එනවා. ආයත් වැස්සෙන් ඇවිල්ලා ඒ වැස්සෙන් ලැබෙනවා වතුර කොටසක් ඒ නිසා උල්පත තව තව දිග දිගට පවත්වාගෙන යන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේම තමයි පින්වතුනේ අපේ මනස පැවැත්මට තියෙන ප්‍රධාන ශක්ති විශේෂය තමයි කර්මය. කර්මය තියෙනකන් ඒ මනසේ පැවැත්මක් තියෙනවා. කර්මය පාදක කරගෙන චිත්තචෛසික දේවල් නිර්මාණය වෙනවා. ඉතින් අපේ කර්මය කියලා කිව්වම අපි උප්පත්ති ලැබන්න කර්මයක් තියෙනවා. ඒතර අපි අවුරුදු 100ක් ජීවත් වෙනවා කියලා කියන්නේ පින්වතුනේ ඔසියා ජීවත් වෙන තියෙන කර්ම ශක්තියක් අපිට තියෙනවා. ඒ කර්ම ශක්තිය පාදක කරගෙනයි ඒතර චේත චෛසික ධර්මතාවය නිර්මාණය වෙන්නේ. ඒ නිසා කර්මය තමයි මේ හැම දෙයකටම ඒ චිත්ත චෛසික ධර්මතාවයන්ට නිර්මාණය වෙන්න තියෙන ප්‍රධානම බීජ ශක්තිය මුල් ශක්තිය. සමහර අය දන්නවා ඇති. ඉතින් ඔය කියවලා ඇති බලන්න ඔය දසධම්ම සූත්‍රයේ කියවෙනවා බුදුරජාන් වහන්සේ කියන කර්මය ගැන. කම්මස්ස කෝම්මේ කම්ම දායාදෝ කම්ම යෝනි කම බන්දෝ කම පටිසරණෝ යං කම්මං කරිස්සාමේ කල්යාණං වා පාපකං වා තස දායාදෝ භවිස්සාමේ. මේ ආදී වශයෙන් කියනවා. කම්මස්ස කෝම්මේ තමන්ට සෝකේය වශයෙන් තියෙන, කියන්නේ හිතට සෝකේය වශයෙන් මේ කර්මයමයි තියෙන්නේ. කම යෝනි, ඒ වගේම කර්මයම තමයි උප්පත්තිය. ඒ වගේම කම බන්දෝ ඥාතිත්‍රෙන්නෙත් කර්මයමයි. කම පටිසරණෝ පිළිසරණ වශයෙන් තියෙන්නෙත් කර්මයමයි. මේ ආදී වශයෙන් භාග්‍යවතුන් වහන්සේ මේ කර්මය පිළිබඳව අපිට විස්තර කරලා දෙනවා. අන්න ඒ කරුණ වලින් තේරෙනවා මේ කර්මය කියන එක පාදක වෙනවා අපේ ජීවිතයක ආරම්භයට, ජීවිතයක තියෙන සෑම දෙයක පැවැත්මට කර්මය කියන එක පාදක වෙනවා. ඒ නිසා මේ චිත්තචෛසිකයන්ට උපකාරක වෙන්න ප්‍රධාන ශක්තියත් මේ කර්මය හා සම්බන්ධයි. ඒක අපිට ඇහැට දැක් ගන්න බෑ, නුවණින් අවබෝධ කරගන්න තමයි සිද්ධ වෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ, ඉරියව්වක විශාල වේලාවක් භවනා කිරීම අපහසු බැවින් විටින් විට ඉරියව් මාරු කිරීම භවනාවට බාධාවත්ද? ඉරියව් වෙනස් නොකොට භවනා කරන්න පුළුවන් නම් ඒ දේ හොඳයි තමයි. නමුත් සමහර අයට ස්වභාවික කායික වේදනා අපහසුතාව මේවා තියෙනවා වැඩි. ඉතින් ඒක ක්‍රම දෙකක් තියෙනවා. එහෙම තියෙද්දී තමයි හිතේ ශක්තිය ධෛර්යය තියෙනවා නම් ඒවත් ටිකක් දරාගෙන කරන එක හොඳයි. ඒ දරාගැනීමේ ශක්තියත් මත වෙනවා. වේදනාව දරාගෙන කටයුතු කරලා දරාගැනීමේ ශක්තියත් මත වෙනවා. ඒ නිසා දරාගැනීම හොඳයි. හැබැයි භවනා මනසකාරයේ පවත්වන්න බැරි තරම් තදබල වේදනාවක් එනකොට ඒක වෙනස් කරගන්නයි කියලා ගුරු ස්වාමීන් වහන්සේ උපදෙස් දෙනවා. ඉරියව් වෙනස් කරලා භවනා කරගන්නයි කියලා. ඒ ඉරියව් වෙනස් කරනකොට භවනාට පරිබෝධයක් තමයි. ඉතින් අර මොකද වෙනස් වෙන වෙනස් වෙන කාර්යයක් ගන්න කැඩෙනවනේ. නමුත් එහෙම වෙදී ගිහිල්ලා හිතේ සමාධියක් හදනකොට බොහොම සැහැල්ලුවක් ලැබෙනවා. ඉරියව් වෙනස් නොකර ඉන්න පුළුවන් ගතියක් හදෙනවා. ඒ ගතිය හදනකන් අපේ ඉවසීමෙන් ඉරියව් වෙනස් කරලා හරි කමන්නේ භවනා කරන්න. ඉරියව් වෙනස් කරන කෙනෙකුත් නොකරන කෙනෙකුත් අතර ගත්තොත් වෙනස් නොකරන කෙනා වඩා හොඳයි. නමුත් වෙනස් කරමින් හරි භවනා කරන කෙනායි භවනා නොකරන කෙනායි අතර වෙනස ගත්තොත් ඉරියව් වෙනස් කරමින් හරි භවනා කරන කෙනා වැදගත් වෙනවා. ඒ විදිහට තේරුම් අරගෙන භවනාවේ අකණ්ඩව ඉදෙන්ට බලාපොරොත්තු වෙන්න. ඉරියව් වෙනස් වෙවි හරි කමන්නේ, අකණ්ඩව ඉදෙන්න පුළුවන් තරම් වෙනස් නොකොට ඉන්නත් ටික ටික හොර වෙන්න බලාපොරොත්තු වෙන්න. අපි සෑම දිනාටම මේ භවනාවන් දිනු කරගෙන, ඒ වගේම තම තමන්ගේ ජීවිතාලෝකමන්ත භාවයට පච්චරගෙන බුද්ධ ශාසනය ආලෝකමන්ත කරන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. අපි මේ පින්වතුන්ට ආශිර්වාද කරනවා. මේ අයට මේ ජීවිත වාසනාවන්ත වේවා. පුණ්‍යපන් භවයක් පාසා වාසනාවන්ත ජීවිත ලැබේවා. සුවසේ පාරමී පුරා ගන්න, සුවසේ නිවන් අවබෝධ කර ගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ටා ච බොම්මට්ටා දේවා නාග මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බොම්මට්ටා දේවා නාග මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බොම්මට්ටා දේවා නාග මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනන්තේ. ධර්ම ශ්‍රවණය කළ කුසලයන් භව බලයෙන් මේ පින්වත් සැමට මේ ජීවිත වාසනාවන්ත වේවා. පුණ්‍යපන් භවයක් වාසා වාසනාවන්ත ජීවිත ලැබේවා. සුවසේ පාරමී පුරා ගන්න, සුවසේ නිවන් අවබෝධ කර ගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැමදිනාට තෙරුවන් සරණයි.